Honorable Chaturanga Abhesinghe, you have 18 minutes.
15 minutes?
18.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් අවසරයි. ඉතින් අපි විශේෂයෙන්ම රවි කරුණානායක අමාත්‍යතුමාට පසුව කතා කිරීමට ලැබීම දෛවෝපගත සිද්ධියක් විදිහටත් මම දකිනවා. මොකද අපි ආර්ථිකය ගැන ඇහුවේ හිටපු මුදල් අමතුවරුන්ගෙන්, ඒ වගේම දැන් විපක්ෂයේ 2015 ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන් ISBs ගැන කතා කරනකොට ඇත්තටම කොහොම හිනා වෙන්නද කියලා මට ටිකක් අපහසුයි තරුණයෙක් විදියට හිතන්න. මොකද අපේ රට මේ ආර්ථික අර්බුදයට ලක් වෙන්න ප්‍රධානම හේතුව තමයි වෙළඳපොළ ණයවලට ලංකාව ගිහිල්ලා 7.2% දරුණු පොලියක ලංකාව ගෙනල්ලා මේ බංකොලොත් භාවයට පත් කරගන්න. ඉතින් ඉතාමත් විහිළු සහගතයි සමහර මන්ත්‍රීවරු ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් කියන වචන ගැන කතා කරනවා. මට අහන්න කැමති ඔය ආර්ථිකය ගැන දන්න ගොඩක් අය 2015 ISBs වලට 7% යනකොට ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් කරාද කියන. මොකද අපි හොඳටම දන්නවා ඒ ණය ප්‍රමාණය කවදාවත් ලංකාවට ඒ ගත කරපු ඒ ගෙනාපු ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ ආර්ථික වර්ධනය ඇතුලේ ගෙවා ගන්න බෑ කියන එක. ඒ වගේම අද සිදුවෙච්ච සාකච්ඡා අතරේ වැරදි කාරණයක් මතු කරා විපක්ෂයෙන්, විශේෂයෙන්ම මේ වර්තමාන ආණ්ඩුව රුපියල් බිලියන 3000ක ණයක් ගෙවන්න සූදානම් වෙනවා කියලා. ඇත්තරම ලංකාවේ මූල්‍ය ණයක් ගන්න සූදානම් වෙනවා කියලා. මේ ක්‍රියාවලිය ඇත්තරම ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සමස්ත රටේම තියෙන අර්බුදය විපක්ෂයේ තියනවාද කියලා අපිට තේරුම් ගන්න වෙනවා. මොකද පැහැදිලිව මහාචාර්යතුමා පැහැදිලි කරා ඒ තියෙන්නේ ණය හුවමාරුව සම්බන්ධයෙන් මේ ගිණුමට ඇතුල් කරපු ට්‍රාන්සැක්ෂන් එකක්. එහෙම නැත්නම් ඒකේ මුදල් මේ වශයෙන් වෙන දෙයක් නෙමෙයි, බුක් එන්ට්‍රි එකක්. මොකද මේ අවුරුද්ද ඇතුළත අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරි වුණොත් ඒ ණය හුවමාරුව සිද්ධ වෙන්නේ ජනවාරි මාසේ. ඒ සඳහා තමයි මේ බිලියන 3000ක අගේ දාලා තියෙන්නේ කියන එක. ඉතින් ඇත්තරම රටක් මේ අර්බුදයෙන් ගොඩගන්න අපිට යන්න ඕන ආර්ථික මාර්ගය වෙනස් කරන්නම වෙනවා. ඉතින් මේ වෙනස් කරන්න වෙද්දී අපිට තේරුම් ගන්න වෙන්නේ කොහොමද අනෙක් රටවල් මේ ආර්ථික වර්ධනය ළඟා කරගත්තේ, කොහොමද අනික් රටවල් තමන්ගේ අපනයන ප්‍රමාණය වැඩි කරගත්තේ. දැන් රවි කරුණානායක මහත්මයා කිව්වා වගේ 2028 වෙනකොට මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට කොහොමද 2028 වෙනකොට ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි කරගන්නේ මේ රට මෙතනින් එහාට ගෙනියන්න කියලා. ඉතින් පළවෙනි කාරණය තමයි මේ හැම රටකම ජාතික ප්‍රතිපත්තියක් තිබ්බා, නැෂනල් පොලිසි එකක්, ඩෙවලොප්මන්ට් පොලිසි එකක් තිබ්බා. නමුත් අපේ රටේ තරුණයෙක්වත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්වත් මේ පාර්ලිමේන්තුවත් දන්නේ අපේ රටේ නැෂනල් පොලිසි එක මොකක්ද, විවිධ ශේෂ්ත්‍ර දියුණු කරන්න ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් පොලිසි එකක් අපේ රටට තියෙනවද කියලා අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය සහය පෞද්ගලික අංශයේ විතරක් රටවල් දියුණු කරපු රටවල් ලෝකේ නෑ. ඒ පෞද්ගලික අංශයට රාජ්‍ය සහය ලැබුණාට පස්සේ තමයි ඒ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර අතික්‍රමණය කරගත්තේ. ඒ වගේම තමයි මානව සම්පත දියුණු කරගන්න බැරි නම්, මානව සම්පතට අවශ්‍ය කුසලතා දෙන්න බැරි නම් රටක ඒ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න, නිෂ්පාදන හැකියාව වැඩි කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ නීතියේ සාධාරණත්වය වංචාව දූෂණය තොර කරන්නේ නැතුව අපිට මේ ආර්ථික සාධාරණත්වය ඉකොනොමික් ඩෙමොක්‍රසි කියන එක හදාගන්න බැරි රටක මේ දියුණුව ළඟා කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුල් වෙන්න අවශ්‍ය කරන වෙනස්කම් ටික, ඊට පස්සේ විදේශ ඍජු ආයෝජන ගෙන්න ගන්න කරන වෙනස්කම් ටික රටක් කරගත්තොත් තමයි මේ කාරණා පහ අපි කරගන්න වේගෙන් තමයි අපේ රට මේ සංවර්ධන මාවතකට දාන්න පුළුවන්. ඉතින් මම දැන් පැහැදිලි කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ ගෙනිය ගියපු 1977 ඉඳලා ලංකාව එක එක උපදේශකයන්ගේ ඔස්තාර්ලගේ අනුදැනුම ඇඳුව ගෙනිච්ච ආර්ථික නවලිබරල් ආර්ථික ක්‍රමයෙන් අපේ ආර්ථික වැඩපිළිවෙල වෙනස් වෙන්නේ කොහොමද කියලා. පළවෙනි දේ මං කියපු පොලිසි කන්සිස්ටන්සි එක. අපේ රටේ කාලෙන් කාලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා, බදු ප්‍රතිපත්ති වෙනස් කරනවා, කර්මාන්ත පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් කරනවා. කර්මාන්තකරුවට හෝ ආයෝජකයාට ඒ ස්ථාවරභාවය ළඟා කරලා දෙන්න බැරි වුණා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාවේ ප්ලෑනින් කමිෂන් එක 1956 ඉඳලා තමන්ගේ රටේ ප්‍රතිපත්ති හදනවා. ලංකාවේ ප්ලෑනින් කමිෂන් එක වෙලා තිබ්බේ එක් අවුරුදු පහෙන් පහට පත් වෙන මැති ඇමතිවරු. තම තමන්ට කැමැති ව්‍යාපෘති ලංකාව පුරා අටවලා අපේ රට බංකොලොත් කරන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක්, කර්මාන්ත පිළිබඳ ප්‍රතිපත්තියක් නැති වෙච්ච එක. සිංගප්පූරුවට අද ගියොත්, ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියොත් ආණ්ඩුවේ තියෙනවා සිංගප්පූර් ග්‍රීන් ප්ලෑන් කියලා 2030 වෙනකල් හදපු. අන්නේ ප්ලෑන් එකට තමයි සමස්ත ආර්ථිකයම, සමස්ත අධ්‍යාපනයම, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය මේ රටවල් මෙහෙව්වේ. අන්න ඒ වෙනස අපි කරනවා. ඒ වගේම තමයි ඉන්ස්ටිටියුෂනල් ස්ට්‍රක්චර් එක. කොහොමද ආයතනික ව්‍යුහය රටේ සංවර්ධනයට දායක කරගන්නේ, කර්මාන්ත නිෂ්පාදනය වැඩි කරන්න දායක කරගන්නේ කියලා. ඉතින් අපි සතුටුයි කියන්නේ මේ නව ආණ්ඩුවත් එක්ක කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය යටතට IDB එක, EDB එක, SCD එහෙම නැත්නම් Small Enterprise Development Board එක, NEDA එක සහ ජාතික පළදායිතා සෙක්‍රටේරියට් එක NPS එක ලැබිලා තියෙනවා. ඉතින් මේක ශක්තිමත් ආයතනික ව්‍යුහයක්. නමුත් මේ ශක්තිමත් ආයතනික ව්‍යුහ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ බිහි කරලා තිබ්බට අනපනත් වලින් මේවා කවදාවත් තමන්ගේ අරමුණු වලට ගියේ නැහැ. ඒ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙන්න ඒ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අකාර්යක්ෂම කරලා අපේ කර්මාන්තකරුවන්ට, නිෂ්පාදකයාට, ව්‍යවසායකයාට ලබා දෙන්න ඕන සහය ලබා දෙන්න අපේ රටේ බැරි වුණ අපි හිතනවා මේ ලබන මාසෙ ඉඳලා, නැත්නම් මේ අලුත් ආණ්ඩුවේ අලුත් බජට් එක ඇතුලේ මේ ආයතන ඉතාමත් ශක්තිමත් පෞද්ගලික අංශයට මේ අවශ්‍ය කරන සහය දෙනවා කියලා. විශේෂයෙන්ම මම කතා කරන්න ඕනේ මේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය පිළිබඳ. මේ මගේ අතේ තියෙන පොත Great Quality Korea කියන එක. මේ පොත ඔබතුමාලට හැකිනම් කියවන්න අරගෙන, මොකද මේකේ කතා කරනවා තම තමන්ගේ එක් පෞද්ගලික කර්මාන්තවල, රාජ්‍ය කර්මාන්තවල රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩ කරන්. අපි ලෝකේ තරඟකාරී වෙන්න නම් අපි දවසින් දවස අපේ cost competitiveness එක වැඩි කරගන්න ඕන. කොහොමද අපේ ආයතනවලේ ඵලදායිතාව වැඩි කරන්නේ කියලා ජාතික ප්‍රතිපත්තියක් ඇතුලේ ඒ එක් කර්මාන්තයේ ඵලදායිතාව මාස 6න් අයට අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරන්ඩ කොහොමද ඒ රටවල් දියත් උනේ කියන කාරණේ තේරුම් ගැනීමට අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ගවර්න්මන්ට් සපෝට් ෆෝ බිස්නස් කියන එක. රාජ්‍ය කොහොමද ෆැසිලිටේට් කෙනෙක් විදියට පෞද්ගලික අංශයට සහාය දෙන්නේ කියලා. මෙතන නව ලිබරල් කතාවක් කියවුණා. ආණ්ඩුව මොකුත් කරන්න ඕනේ නැහැ, පෞද්ගලික අංශයේ වෙළඳ පොළ යටතේ ක්‍රියාත්මක වෙනවා කිව්වා. එහෙම ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. වේගෙන් සංවර්ධනය වෙච්ච රටවල් හැම එකටම රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් වෙලා තමයි ඒ අවශ්‍ය කරන වෙනස්කම් ටික් කරගත්තේ. එක පැත්තකින් නිෂ්පාදන පිරිවැ අඩු කරලා දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයට විශේෂ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි රාජ්‍ය යාන්ත්‍රණයේ බලශක්තිය, සංනිවේදනය, ප්‍රවාහණය, බැංකුකරණය වගේ ක්ෂේත්‍රවල මැදිහත් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි කර්මාන්තවලට සුදුසු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගන්න වෙන. වර්තමානයේ දැන් තියෙන බදු ප්‍රතිපත්තිය කිසිම කර්මාන්තකරුවෙක්ට ඔලුව උස්සන්න බැරි තරමට හිර කරලා තියෙනවා. ඒ නිසා IMF වැඩපිළිවෙල ඇතුලේ අපි මේ වෙනස්කම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අවශ්‍ය කරන මානව සම්පත සහ පර්යේෂණ සඳහා අවශ්‍ය කරන දායකත්වයේ රජය ලබා දෙන්න ඕනේ. අපේ කිසිම රජයකට පර්යේෂණ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. ඒ වගේම තමයි ease of doing business කියන එක. ලංකාවේ සමස් index එකේ කොච්චර දුරට ගිහිලා තියෙනවද කියලා ඇහුවොත්, අපේ කර්මාන්තකරුවෙක්ගෙන් ඇහුවොත් තේරෙනවා කොහොමද නගර සභාව ඉඳලා තමන්ගේ ලයිසන් එකක් ගන්න යන තැනකට වෙනකල්, අපනයන සහතිකයක් ගන්න වෙනකල් කර්මාන්ත කරන්න එපා කරලා, business කරන්න එපා කරලා තියෙන මේ දූෂිත දේශපාලනය අපි දැන් වළක්වලා එතනින් එහාට කර්මාන්තකරුවන්ට සිංගල් වින්ඩෝ එකක් යටතේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න ආයතනික සහාය අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට තමයි කැපිටල් ෆෝමේෂන් එකට රජය මැදිහත් වෙන්න ඕනේ. ප්‍රාග්ධනය ළඟා කරගන්න පෞද්ගලික අංශයේ සංවර්ධන කටයුතු, ආයෝජන කටයුතු වලට අවශ්‍ය කරන ප්‍රාග්ධනය ලබා ගන්න රාජ්‍ය මැදිහත් වීමක් ඕනේ. බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දියාව මේ සමස්ත ආර්ථික දියුණුවේ සංවර්ධන බැංකුව හරහා. ඉන්දියාවේ මේ වෙනකොට සංවර්ධන බැංකුව 11ක් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ තිබ්බ සියලුම සංවර්ධන බැංකු ටික විනාශ කරලා දැන් මේ නව ලිබරල් ආර්ථිකය. ඒ ආර්ථිකයෙන් වෙනස් වෙන්නේ අපි මේ විදියට. ඊට පස්සේ තමයි ජාත්‍යන්තර වෙළඳපොළ පැත්තෙන් ගත්තොත් එහෙම වෙළඳපොළ සම්පූර්ණයෙන් විවෘත කරලා දියුණු වෙච්ච රටක් කොහෙවත් නැහැ. තමන්ගේ කර්මාන්ත වලට ආරක්ෂණය දෙන ගමේ කෙමින් කෙමින් තමයි රටවල් දියුණුවනේ වෙළඳපොළ වල්බූරු විදියට ආර්ථිකය විවෘත කරලා තමන්ගේ කර්මාන්ත බිඳ වැටෙන්න අතහැරලා ඒ කර්මාන්තවල ඵලදායිතාවට උදව් කරන්නේ නැතුව ආර්ථික අතහැරලා තමයි අද අපි මේ උද්ධමනයට පවා මුහුණ දෙන්න අපිට සිද්ධ වුණේ. ඉතින් මෙන්න මේ කාරණා ටිකෙන් අනිවාර්යෙන් ඔය නව ලිබරල් ආර්ථික ක්‍රමයෙන් අපේ ආර්ථික ක්‍රමය වෙනස් වෙනවා. ඉතින් මම කියන්න කැමති කොහොමද මේ පුනරුදවගේ නිෂ්පාදනය සහ ව්‍යවසායකත්වය වෙනස් වෙන්නේ හිටේ ඉඳලා කියලා. පළවෙනි දේ තමයි විෂන් එක. මේ වගේ විෂන් එකක් මේ කිසිම රජයකට මම මතක ඇති කාලේ පහුගිය අවුරුදු 20 ඇතුළතම පත්වෙච්ච රජයකට තිබ්බේ නැහැ. කොහොමද අපේ ආර්ථිකය දියුණු කරන්නේ, කොහොමද අපේ නිෂ්පාදනය වැඩි කරන්නේ, කොහොමද අපනායන අද තියෙන ඩොලර් බිලියන 17 කපනායන ඩොලර් බිලියන 45කට අරන් යන්නේ කියන මේ චින්තනය පාසල් දරුවෙක්ට දෙන්න, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට දෙන්න, කර්මාන්තකරුවෙක්ට දෙන්න, ආයෝජකයෙක්ට දෙන්න පුළුවන් විෂන් එකක් නැත්තම් ඒ දැක්මක් මේ පාලනය කරපු කිසි කෙනෙක්ට තිබ්බේ නැහැ. හැමෝටම තිබේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු. ඊට පස්සේ තමයි අරමුණක් ඉලක්කමක් කෙරෙහි තමන්ගේ කර්මාන්තය ගෙනියන්නේ කොහොමද කියලා. අපනයන කර්මාන්ත ලංකාවේ තියෙනවා. IT ශාස්ත්‍රයේ බිලියන 1.2 කින්දලා 5කට ගෙනියන්න විෂන් එකක් අපිට තියෙනවා. ඇපරල් ඇඟලුම් කර්මාන්තයේ බිලියන 5කින් 7කට, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන බිලියන 2.5කින් 4කට, ඒ වගේම වරායාශ්‍රිත ඉපෙයිම් බිලියන 3කට, ටුවරිසම් සෙක්ටර් එක බිලියන 8කට ගෙනියන්න ඉතාමත් අපිට ළඟා කරගන්න පුළුවන් ටාගට්ස් දාගෙන ඒකට රාජ්‍යංශය පෞද්ගලිකංශය කොහොමද ඒකට පොරවදන්නේ කියන කාරණේදී අන්න ඒක කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා ලබන මාස කීපය ඇතුළත. ඊට පස්සේ මේ සෑම කර්මාන්තේම ප්‍රශ්න තොගයක් පිටින් තමයි අපිට මේක බාර දෙන්නේ. ඒක නිෂ්පාදන කර්මාන්ත වෙන්න පුළුවන්, ඒක සේවා කර්මාන්ත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අගේකතු කරන කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳවට්ටලා තමයි මේ රාජ්‍ය අපිට බාර දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍යවල පිළිබඳ ගැටලු, අමුද්‍රව්‍යවලට බදු ගහලා තියෙනවා, අමුද්‍රව්‍යවල සුලභත්වය නැති වෙලා තියෙනවා, ප්‍රාග්ධන සම්පාදනයේ ගැටලු තියෙනවා, අඩුපොලි ණයක් ගන්න තැනක් නැති වෙලා තියෙනවා. ආ සියලුම යෙදවුම් වලට බදු ගහලා නිමි භාණ්ඩ බදු නැතුව ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයක් හදලා තියෙනවා. ඊට පස්සේ මේ සේවකයෝ ගත්තොත් එහෙම සෑම කර්මාන්තයකටම අවශ්‍ය කරන තාක්ෂණික ශිල්පීන් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක තමයි මේ කර්මාන්ත මේ වෙනකොටත් කරගෙන යන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ට්‍රේඩ් සර්විසස් ගත්තොත් අපේ අපනයන වෙනත් රටවල් වලට ගෙනියන්න පුළුවන් රාජතාන්ත්‍රික සේවාවන් අකර්මණ්‍ය කරලා කරපු රට දැන් අපෙන් අහනවා ඕගොල්ලෝ කොහොමද රනිල් වික්‍රමසිංහට වඩා වෙනස් වෙන්නේ, ඕගොල්ලෝ කොහොමද මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්නේ කියලා. ඉතින් අපි කියන්න කැමති මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අපි පිළිවෙලකට ගන්න තමයි මේ අයවැයක් ඉදිරිපත් කළා. මේ ආයතන පද්ධතිය වෙනස් කරගෙන එක කැබිනට් එකක් විදියට එක අරමුණකට අපේ රටේ ආයතන වලට සහය දෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි අපේ දැක්ම තමයි ව්‍යවසායකත්වයේ පුළුල් කරන එක. මොකද ව්‍යවසායකත්වයේ තුලින් තමයි ආදායම් බෙදියාමේ විෂමතාවය අපිට අවම කරන්න පුළුවන්, වෙන ක්‍රියාමාර්ගයක් නැහැ. ලෝකයේ දියුණු වෙච්ච රටවල් වල සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 85% විතර ආර්ථිකයට දායක දෙනවා. අද අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලම බිඳවට්ටලා අවසාන. ඒ වගේම තමයි මේ අපි කොහොමද මේක දියුණු කරන්නේ කියලා ගත්තොත් එහෙම ලබන මාසෙ ඉඳලා කර්මාන්ත කරුවන්ට ඒ ව්‍යවසායකයන්ට තමන්ගේ ඉල්ලීම් අරගෙන කර්මාන්ත අමාත්‍යාංශයට හෝ ආණ්ඩුවේ තැන්වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි තමා ඉල්ලීම් අරගෙන ඔබතුමාලගේ කර්මාන්ත වලට එන්නේ. ඔබතුමාලගේ මේ අවුරුද්දේ ටාගට් එක කීයද, ඒක තව චුට්ටක් වැඩි කරන්න පුළුවන්ද කියලා අහන්නේ ඇමතිතුමා ඇවිල්ලා. ඔබතුමාලගේ ඵලදායිතාව කොච්චරද, එක යුනිට් එකකට යන පිරිවැය කොච්චරද, ඒ පිරිවැය ලබන අවුරුදු 5 ඇතුළත අපි අඩු කරගන්නේ කොහොමද, ඕගොල්ලෝගේ කර්මාන්තයට තාක්ෂණය ගේන්න කොහොමද කියන ප්‍රශ්න අහන්නේ රාජ්‍ය යාන්ත්‍රණය මගින් මිසක් නැත්තං තම තමන්ගේ ගැටලු උස්සගෙන ආණ්ඩුවේ නිලධාරීන් එහෙම නැත්තං ආණ්ඩුවේ ඇමතිවරු පස්සේ ගියපු කාලේ අපි දැන් මෙතනින් අවස්කම් කරනවා. ඉතින් මම පුංචි උදාහරණ ටිකක් දෙන්නම්. මේ හදලා දීපු අර්බුදය කොහොමද සමනය කරගන්නේ කියලා කතා කරනකොට අර්බුදයේ ගැඹුර තේරුම් ගන්න ඕනේ. ඒක එකක් තමයි පොලිසි පොලිසි අපිට තිබ්බට ඉතින් මම කිව්වේ දැන් ගිය අවුරුද්දේ අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික අර්බුදයේ හිඳ බිඳ වැටුණා. ආර්ථික අර්බුදයේ හිඳ බිඳ වැටෙනකොට වෙනත් රටවල් නම් ස්ටිමියුලස් පැකේජ් එකක් දීලා තමන්ගේ කර්මාන්ත ටික ගොඩ ගන්නවා. නමුත් අපේ ආර්ථිකයේ බංකොලොත් අපේ අයවැය බංකොලොත් ඒ වගේ සහනයක් දෙන්න බැරුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් බිලියන 350ක ප්‍රශ්නයකට බිලියන 20ක සොච්චමක් දුන්නා බැංකුවලට ණය ලබා දෙන්න කියලා. අපි මේ ඩොකියුමන්ට් එක අදට අරන් බලනකොට ගිය සතියේ තොරතුරු ගෙනල්ලා බලනකොට කර්මාන්ත අමාත්‍යාංශයෙන් සහතික කළ දීපු ආයතන 144 දෙනාටයි මේ සහනදායි ණය ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිපත්ති තීරණය කරාට වැඩක් නැහැ, තීරණ ගත්තට වැඩක් නැහැ, රාජ්‍යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කරගන්න ප්‍රායෝගික සැලසුමක් නැත්තම්. එතකොට බිලියන 20ක් ආර්ථිකයට ආණ්ඩු ඉතාමත් සොච්චමක් දුන්නත් ඒ NPL කැටගරි එකේ තියෙන ආයතන වලට ලැබෙන්න තිබ්බ බිලියන 5 තාම දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒතර අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සමස්ත කර්මාන්ත පද්ධතියෙම හැම කර්මාන්ත ශේස්ත්‍රයම ගත්තොත් අර්බුදයකට ලක් කරලා තමයි අපිට දෙන්නේ. ලංකාවේ දැවැන්ත ලෝහ කර්මාන්තයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය ලෝහ වලින් තමයි මේ සියලුම දේ කරන්නේ. නමුත් අපේ ගැල්වනයිසින් කොස්ට් එක 3 ගුණයක් වෙලා තියෙනවා. ඒකට මොකද්ද කරන විසඳුම? ඔබතුමාලා පහුගිය අවුරුදු 10 ගත්ත විසඳුම මොකද්ද? ඒ විසඳුම අපි හොයන්න ඕනේ. ඒ වගේම තමයි SWAT ප්‍රශ්නය දැන් IMF එක කියන විදිහටම කරා නම් ජූනි මාසේ SWAT එක අයින් කරනවා. එතකොට සමස් අපනයන කර්මාන්ත ටික බිඳ වැටෙනවා. නමුත් ඒකට විසඳුමක් හොයාගන්න රාජ්‍ය මැදිහත් වීමක් කරන්න ඕනේ. කොහොමද අපි තාක්ෂණය ගෙනල්ලා වැඩි කාලයක් යන්නේ නැතුව තමන්ගේ වැට් ක්ලේම් එක ගන්න පුළුවන් පද්ධතියක් හදාගෙන තමයි අපිට මේ වෙනස්කම කරන්න වෙන්නේ. ඊට පස්සේ මම ඊයේත් කතා කරපු විදිහට ඇන්ටි ඩම්පින් ලෝ එක අපේ රටේ විවෘතාර්ථිකයේ වල්බූරු විවෘතාර්ථිකයේ කියලා ඕනම කුණු ගොඩක් මේ ලංකාවේ කස්ටම්ස් එක ඇතුලෙන් ලංකාවට ගෙනල්ලා ගොඩ බානවා. මට බැලුම් නිෂ්පාදකයෙක් හම්බුණා. ඔහු ලංකාවට පුළුවන් මේ ස්වභාවික රබර් වලින් බැලුම් නිෂ්පාදනය කරන්න. නමුත් ඔහුට ඒක කරගන්න බෑ. 725ට 710ට බැලුම් කන්ටේනර් ගණන් සින්තටික් රබර් වලින් ගෙන්නනවා. ඒ වගේම තමයි පාවහන් ගත්තත් ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගත්තත් මේ රටේ හදන නිෂ්පාදකයාට තමන්ගේ සම බිමක් නැති කරලා තියෙනවා. මොකද කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැතුව කිසිම මිල කිරීමක් නැතුව අගය කිරීමක් නැතුව භාණ්ඩ ලංකාවට එනවා. මේක අපි ලබන මාසේ ලබන ක්වාටර් එකේ මේක නවත්වන අලුත් පනතක් ගෙනල්ලා. ඒ වගේම තමයි දේශීය රෙදිපිලි කර්මාන්තයට වැට් ගහලා තියෙනවා. ආනයන කරන රෙදිපිලි වලට වැට් අයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ දැන් ජුවලරි කර්මාන්තය මේ වෙනකොට 132%කින් අපනයන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකක්ද හේතුව? අර කිසිම දැක්මක් සැලැස්මක් විද්‍යාත්මක ප්‍රතිපත්තියක් නැතුව අත්නෝමතික විදියට බදු ගැහුවා. අන්නේ බදු ගහපු හින්දා ඒ කර්මාන්තේ ලංකාවෙන් විතෙන් වෙලා තියෙනවා. ලංකාවේ පැකේජින් ඉන්ඩස්ට්‍රි එකට ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වලට අවශ්‍ය කරන ඒ යෙදවුම් වලට බදු ගහලා තියෙනවා. ඉතින් මේවා තමයි අපිට වෙනස් කරන්න වෙන්නේ. ඕගොල්ලෝ බාර දීලා තියෙන්නේ කර්මාන්ත අකර්මණ්‍ය කරපු රටක්, ඒ කර්මාන්ත වල අර්බුද වලට ලක් කරපු රටක්. ඒ වගකීම තමයි කර්මාන්ත අමාත්‍යාංශ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයට ලැබෙන්නේ. මිනරල් සෙක්ටර් එක ගත්තත් එහෙමයි. සමස්ත මිනරල් සෙක්ටර් එකේම ලයිසන්සිං ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම මිනිස්සෙක් දන්න කියන කිසිම කෙනෙක් මේ ශාස්ත්‍රයට එන්නේ නැහැ. ලයිසන්ස් මාසෙන් මාසෙට ගන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්දට විවිධ ආයතන පහක් ඇතුලේ අලුත් කරන්න ඕනේ. එහෙම ඇතුලේ මේක ගන්න නැහැ. ඒ වගේම තමයි අපි කිව්වට අපි ලිබරල් අපි මේක අරිනවා කියලා වේගෙන් දියුණු වෙන රටවල් එහෙම අරින්නේ නැහැ. ඉන්දියාව දැන් ගෙනල්ලා තියෙනවා Bureau of Indian Standards කියලා BIS කියලා ස්ටෑන්ඩඩ් එකක්. අපේ රටෙන් අපනයන ක්‍රමින් හිටපු කර්මාන්ත දැන් අර්බුදයට ලක් වෙලා තියෙනවා මේ ස්ටෑන්ඩඩ්
එක.
ඒ නිසා අපි කියන්නේ අපි ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් දාලා මේ රටේ කර්මාන්ත ටික ආරක්ෂා කරගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, මට ඉවර කරන්න වෙන්නේ මෙන්න මෙහෙම. දැන් මේ නව ලිබරල් ලොස්තරලා TV එකේ හැමතැනම ඔක්කොම කී කියනවා මේ තරඟකාරීත්වය ගැන. ලෝකෙ තරඟකාරීත්වය අනුවලු රටවල් නිෂ්පාදනය කරන්නේ. තරඟකාරීත්වය නැත්තම් කම්පිටිටිව්නස් එක වැඩි බඩුව නිෂ්පාදනය කරලා වෙන රටවල්වලට යවනවා. ඒ රටවල්වල කම්පිටිටිව්නස් එක තියෙන ඒවා හදලා මෙහෙට එවනවා. ඒක තමයිලු න්‍යාය. නෑ, කම්පිටිටිව්නස් කියන එක ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. කම්පිටිටිව්නස් එක ඇති වෙන්නේ කර්මාන්තයි, රාජ්‍යයි, ඒ රටේ සමස්ත ජනතාවයි එකතු වෙලා තමයි තරඟකාරීත්වය ඇති කරගන්නේ. ඒ නිසා අපිට කියන්න කැමතියි, දැනට අපනයනය කරන කර්මාන්ත තියෙනවා 4226ක්, දේශීය නිෂ්පාදනය කරන කර්මාන්ත දැවැන්ත ප්‍රමාණයක් තියෙනවා. අන්නේ සමස්ත කර්මාන්ත පද්ධතියේ ඵලදායිතාව විහෙල නංවලා ලෝකේ තරඟ කරන්න පුළුවන්, ලෝකේ අගේ දාමය එකතු කරන්න පුළුවන් ආර්ථික ක්‍රමයක්, රාජ්‍ය පෞද්ගලික සමූපකාර කියන ක්‍රම තුනෙන්ම මැදිහත් වෙලා කරන ආර්ථික ක්‍රමයක්. ඒ නිසා ජනතාවට කියන්න තියෙන්නේ, මෙච්චරකල් ගෙන ගිය වැරදි ආර්ථික ක්‍රමය අපි ආපසු හරවනවා. ඒ හරවලා ඉන්දියාව, දකුණු කොරියාව, වියට්නාමය වගේ රටවල් ගත්ත දැවැන්ත ආර්ථික ප්‍රවර්ධනයක් අපි ළඟා කරගන්නවා කියලා කියමින් මගේ වචන ස්වල්ප නිමා කරන බොහොම ස්තුතියි.
Order please, Parliament will be temporarily suspended for lunch until 1 p.m.